ප්‍රශ්නය මේ ගිහිවතක ඉඳගෙන අපේ කටයුතු කරදරයක් නැතුව කරගෙන හැකි ඉක්මනින් අප්‍රමාදව නිවන් දකින්න තියෙන හරි මඟ මොකද්ද? ඔව්. ඔව්. ඒක හරි. දැන් අපිට දැනගන්න අවශ්‍ය වෙන ක්‍රමය ඒ කියන්නේ මේ නිවන් දැකීමට දැන් පැවිදි වෙන්න ම අවශ්‍ය නැහැ. ගිහිවතින ඕතරන් නිවන් අවබෝධ කරලා තියෙනවා. තමගේ අමු සෑමි ජීවිත ගත කරලා තියෙනවා, පෞල් ජීවිත ගත කරලා තියෙනවා. එහෙම වතිලා අනාගාමී ඵලයටපත් වෙලා ඉඳලා පසුව මේ කෙලවර කරලා තියෙනවා. අන්තිමට අරිහත්ත්වයටපත් වෙලා කෙලවර කරලා තියෙනවා. ගිහිවතේමත් ඉඳගෙන මේ බුදු සසුනේ එහෙම පෙන්ලා තියෙනවා. මේ අපිට කොයි ක්‍රමෙන් හරි ඕනේ. එතකොට හරියාකාරවම නිවන් මඟ පැහැදිලිව තියෙන්න ඕනේ. දැන් අපි අද බැලුවොත් තියෙනවා මේ නිවන් මඟ හැටියට වඩනවා නානා ප්‍රකාර ක්‍රම. නමුත් ඉන් උන්වහන්සේලාගෙන් හරි අහුවොත් අපි ස්වාමීන් වහන්සේලාත් ඕව තර වඩනවා. යථාර්ථයේම අවංකවම ඇහුවොත් එහෙම මාර්ගඵල අවබෝධයක් හෝ ධානය ලැබීමකට හේතු ක්‍රමයක් අහුවිලා තියෙනවා කියලා අපි තව බලාපොරොත්තු වෙනවා. තව වඩනවා. ඒ වගේ උත්තරයක් එකෝ දෙනවා. එහෙම නැත්නම් සමහර කෙනෙක් සමහර ලාවට අපි ලබලා තියෙන කියලා නොයෙක් තර්කවාදات ඉදිරිපත් කරනවා. නමුත් අපි ඇහුවොත් එහෙම හොඳයි ඒකදී රාගය, ద్వේෂය, මෝහය දුරු වෙලා තියෙන බවට සහතිකද කියලා ඇහුවොත් යම් තරමක. එතකොට නම් ඒකට උත්තරයක් එන්නේ නැහැ. එක චරිත ලක්ෂණේ වල්නකොට කුළු දෙයක් කිපෙනවා ගැටෙනවා ඇලීම් සහගත බව වල හුඟක් වැඩි. ඉතින් ඇලීමයි ගැටීමයි යම් තැනක තියෙනවා මුලාවත් එතන. ඉතින් ඒ නිසා අපිට එහෙම එකපාර නිගමනය කරන්න බෑ. බාහිර මුණයි දැනගත්ත ඵලියට එහෙම ඵලයක් ලැබුවද කියලා. ඉතින් ලැබුවා නම් Tamanටම දැනගන්න ඕනේ ඇලීම ගින්නක් හැටියට, ගැටීම ගින්නක් හැටියට, මුලාව ගින්නක් හැටියට වැටහිලා තියෙනවා. මේ ඇලීම ගින්නක් හැටියට වටහා ගත්තා නම් හරියට හරි ප්‍රධාන දෙයක්. මොකද ගැටීමට මුල ඇලීම. ඇලීම යම් තැනක නැත්නම් ගැටෙන්න දෙයක්වත් නැහැ. එහෙනම් මුලා වෙන්න දෙයක්වත් නැහැ. එහෙනම් පළමු අපි එකක් කරගන්න ඕනේ ඇලීම දුරු කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. අපේ භාෂාවෙන් කියනවා. ඇලීම දුරු කරගන්න පුළුවන් නම් යම් ක්‍රමයක් තුලින්. අන්නේ ඒ ක්‍රමිය අපි දැනගත්ත දාට අපිට පුළුවන් කියලා ලැබෙන අයිඩියා කරන්න. හැබැයි ඕක ඇලීම දුරු කරගෙන තියෙන්නේ අපේ මේ බුද්ධ ශාසනය. ප්‍රතිපත්ති පුරනවා කියයි හිටන් ඔය වත පුරලා නෙමෙයි. සීල් වතක පිටාගෙන ඉඳලා විතර ඇලීම දුරු වෙලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේලාට කිය සමහර කට්ටිය ඒකෝ දාමරිතු. බුදුරජාණන් වහන්සේ පපුව පළලා මරලා දානවා, කකුල් දෙකල්ල ගලනවා, මේ ගඟින් එහා පැත්තට විසි කරනවා කියලා ආලෝකයක් සෑ ඉඳගත්තා. ආයි මේ සීල් අරන් ඉඳගත්තා, සීල් සමාදන් ගිලා ඉඳගත්තා නෙමෙයි. එහෙම අඟුලිමාල බුදුරජාණන් වහන්සේලාට ගිහින් මහාන හිටවිය මේ යන්නේ නැතුව එයා ඉඳගත්තේ කඩුව තුසගෙන ඇඟිලි වලේ කරේ දාගෙන. නැවත බණපද ගිහිපියක් අහනකොට මූල ධර්මයේ තේරුම් ගත්තා. ඊට පස්සේ සංවරත්තේ ලැබුණා. එනම් මේ ධර්ම අවබෝධ කරගැනීමේදී අපිට හොඳට පැහැදිලි කරුණක් තමයි. අපි සිල්වතක ඉඳලා ධර්ම අවබෝධ කළා නෙමෙයි. යම්කිසි මූල ධර්මයක් අවබෝධ කරගත්තා. ඒ අවබෝධයත් එක්කලා නැදුන සංවරත් තේන සීලං කියලා සීලිය. යම් සමාදානං සංවතං. යම් සමාදානයක් ඇද්දේක වතකි. සංවරත් තේන සීලං. සංවරත් වේ පිහිටීමක් ඇද්ද ඒ සීලෙයි. දැන් අද වත සීලිය කරගෙන තියෙන්නේ. සීල් සමාදන් වෙනවා කියලා වචනයක් අපි තියෙනවා. සීල් වත සමාදන් වෙනවා. සීල් කියන එක සමාදන් වෙන එකක් නෙමෙයි. සීල් කියන එක පිහිටන එකක්. දැන් අපි තමුක මේම දෙයක් අපි යම් කිසි දෙයක් ආපාතින් සිද්ධ වෙනවට ඒක පාපයක් නම් වරදක් නම් අපි ඒකෙන් ඒක සිද්ධ නොවෙන්න අපි යම් කිසි වැඩපිළිවෙලක් හදා ගන්නව අවතාව. මම නම් ජීවිතේ ගියත් මෙන්න මේක වැරදි කියලා මේ පින්නපු සම්මත කර මේ වරද මං කරන්නේ නැහැ. ජීවිතේ නැතිනම් මං සත්ව ඝාතනය කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, දුරාසු දුරාචාර කරන්නේ නැහැ. මේ බොරු කියන්නේ මත්යන් බොන්නේ නැහැ. දැන් මේ වගේ අපි එක එක විදිහේ නිගමන කර ගන්නවා. දැන් ඒ කියන්නේ අපි තවර අපි සතු බාරන්නේ හේතුවක් උඩ. ප්‍රාණඝාත කරන්නේ හේතුවක් උඩ. හොරවර වංචා කරන්නේ ඒක හේතුවක් තියෙන්න ඕන. එහෙනම් කරන්න හේතුවක්. සුරාසු දුරාචාර කරන්නේ මොන හරි හේතුවක් උඩ. ඒ හේතුව කියන්නේ හේතුව අපිට ප්‍රියමනාපනා. ඒක ආස්වාද ජනකන ඒක වටිනවන ඒ වටිනාදී නිසානේ අපි කරන්නේ යමක් නොවටිනවා කියලා දැනගත් දාට අපිට ඕන කමක් නැහැ නෝ ඒක කරන්න නෑ වටිනාකමක් තියනවද නැද්ද කියලා දැනගන්නේ අපි ඉතින් ඔය හික්මිලා ඉන්න කෑල්ල කියලා කොච්චර හිටියත් ඒක කරින්නේ ඒ සඳහා බුදුරන් වහන්සේ දේශනා කළා එක්තරා ධර්මයක් අට්ඨකරා තීනි පදා සම්බුද්ධ වෙන ප්‍රකාශිත අකුරුවට පද තුනක් බුදුරයන් වහන්සේලා ප්‍රකාශ කළා. නහි සීල වතං හෝතු උපජ්ජති තථාගත. සීල් වතක් දෙන්න තථාගතයන් වහන්සේ පිළිලා නැහැ. අට්ඨකරා තීනි පදා සම්බුද්ධ වෙන ප්‍රකාශිත අකුරුවට පද තුනක් බුදුරයන් වහන්සේලා ප්‍රකාශ කළා. මෙන්න කරුදි. එහෙනම් අපිට යථාභූතී ලබා ගන්න ගත්තා නම් අන්නර වටිනාකම තියනවා කියන එක හිතෙන් අහක වෙලා ගිය දාට යථාභූතී ලබා ගන්න ධර්මය දේශනා කළා. මෙන්න මේ ධර්මයේ හරියට ශ්‍රවණය කළා නම් ඉදාට අපි දැනගන්නවා. අපි මේ වටිනවයි කියලා හිතාගෙන ඉඳලා තියෙන කිසිම වටිනාකමක් නැති දේවල් වල. මෙන්න මේ අවබෝධය කවදා හරි ආවනම් අපිට මේ ධර්මයේ තුලින් වටිනාකම වැහැලා යනවා. පළමු වටිනාකම වැහැලා ගිය දාට ඒක වටිනවයි කියලා හිතාගෙන කරපු තරමක් වැරදි ඔක්කොම ඉවරයි. ඊන සෝවාන් කුද්දලේ අත්හැරපු වැරදි ගන්න ඇහුවොත් එහෙම අපිට කියන්න අපේ කටවල් නැහැ. මොකද හේතුව? අප්‍රමාණව අසීමිතව වටිනාකමක් හිතාගෙන ඉන්න සාමාන්‍ය ලෝකයා නේනම් පුතුජනික කියන පුතජන කියන පුද්ගලයා එයාට මේ ලෝකේ අසීමිත වටිනාකම සීමාවක් නැහැ වටිනවා කියන දේවල් වල. එහෙම ස්වභාවය තමයි සාමාන්‍ය මිනිස්සයා ඉන්නේ. කවදා හරි මේ ධර්මාවබෝධය හරියට ලබා ගත දාට එයාට අනේ මේ නොවටිනා දේ කරන්නේ වටිනවා කියලා හිතාගෙන විතර කල් හිටියේ කියන හැඟීම එනවා. අන්න එයාට එක්තරා මට්ටමක නොවටිනාකමක් වැටහිලා එනවා ධර්මාවබෝධය තුල. අන්නේ වටිනාකම යම් තරමක් බැහැලා ගියා නම් ධර්මාවබෝධය තුල වටිනාකමක් තියනවා කියලා අසීමිතව වටිනාකමක් හිතාගෙන හිටවු ඒ කාලේ ඒත් ඉස්සෙල්ලා මොහොතේ ඉඳලා තිබුණ යම් තරමක් බලාපොරොත්තු තිබුණා නම් කෙලෙස් තිබුණා නම් ඔක්කොම බිඳිලාගින් ඉවරයි. එහෙනම් ඒ බිඳිච්ච කෙලෙස් බුදුරණන් හතේ දේශනා කරනවා මහා මුහුදට ඇඟිලි දෙක දාලා වතුර ටිකක් උඩට අරගත්තාම ඇඟිලි දෙකේ ගෑවෙන වතුර බිඳුව විතර ඇති රෝවාන් බුද්ධිලයාගෙන් ඉතුරු වන හරිය. ගෙවෙන හරිය මේ මහා මුහුදේ යලි විතරයි. එහෙනම් අපි කොහොම විග්‍රහ කරන්නේ? මේ මහා පොළොවේ නිය පිටර පස් පොඩ්ඩක් අරගත්තොත්, වැලි පොඩ්ඩක් අරගත්තොත්, රෝවාන් බුද්ධිලයා තව ගෙවන්න තියෙන හරිය නිය පිටේ තියෙන වැලි ටික විතරයි. පස් ටික විතරයි. ගෙවිච්ච හරිය මේ මහා පොළොවේ පස් ටික විතරයි. මෙහෙම උපමා වෙන්නලා තියෙනවා. එන ඇද සෝවාන් කුද්දිලා කොච්චර ගෙවලා තියෙනවද? එන අපිට දැන් හිතා ගන්න බෑ සෝවාන් කුද්දිලත් මේ අඹ මේ දරුවන් හදාගෙන ජීවත් වෙනවා, ගේම ගෙවල් දොරල්ලෝ ජීවත් වෙනවා, කාම ලෝකේ ජීවත් වෙනවා. ඉතින් එයාට ජීවිත එක අපිට පේන්නේ නැහැ. බලුවා පේන්නේ නැහැ කුප්ට මිත වැද්දාගේ විරිඳ. අර මස් වැද්දේ කියලා පැනලා ගිහිලා මහා කැලේ ඉඳලා හිටන් දරුවෝ දහ දෙනෙකුත් හදාගෙන අර මස් වැද්දාට උදව් උපකාර කරගෙන ජීවත් වුණා. නැතර මහ පොළොවේ පස්තරන් ගෙවපු නියවිත පස්තරන් තියෙන කෙනෙක් හත්තාවුද්දේ සෝවාන් වෙච්ච කෙනෙක් ඒක උකුට මිත වැද්දාගේ විරිද. ඉතින් ගෙවිච්ච ටික එච්චර ගෙවුණා නම් ඔය ඒතකොට ඉතුරු තිබුණේ ඔච්චර නම් ඒ ඉතුරු තිබිච්ච පොඩ්ඩෙන් අනික ඇදේ පේනවාද දැන් වෙනසක් එන්නේ? සිටු කුමරියක් මස් වැද්දෙක් කියලා පැනලා ගිහලා කැලේට ගියා සෝවාන් වෙච්ච කෙනෙක් එයා මහ පොළොවේ පස්තරන් ගෙවලා නියවිත පස්තරන් තව ගෙවන්න ඉතුරුලා තියෙන කෙනෙක් කියලා එහෙම කිව්වොත් අපිට ඔප්පු කරන්න හේතු සාධක තියෙනවා. ඉතින් මේකයි ආශ්‍රණය. අපි අල්ලාගෙන තියෙනවා අපේ තියෙන බලාපොරොත්තු ලෝකෙට බැඳිලා තියෙන බැඳීම් වලින්. අර මහ පොළොවේ පස් තරම් තියෙන හරියක් අපිට පේන්නේ නැති හරිය. අපිටම හිතා ගන්න බැරි හරිය. කොච්චර අපි බැඳිලා තින්නේ ලෝකෙට කියලා. මෙන්න මේ නිසායි අර අහක් වෙන්නේ අංගය නොපෙන්න හරිය. අපිට හිතා ගන්න බැරි හරියක් අහක් වුණා. දැන් අපි මේ ආසා අපි ඔයාලා මන්න මොනවට ආසා කරන්නේ? එහෙම කියන කෙනාගේ හොයලා බැලුවොත් එහෙම ආශාවල් කොච්චර තියනවද බලාපොරොත්තු කොච්චර තියනවද මේ ලෝකේ යම භුක්ති විඳින්න කියලා අප්‍රමාණ දිනවා. නමුත් යාර තේරෙන්නේ නැහැ. එච්චර බලාපොරොත්තු ඇතුවද මම ඉන්නේ. ඔන්නෝක තේරෙන්නේ නැහැ. ආශාව කියන එක තව විදියකින් කියනවා නම් අපි මේ ලෝකේ යම බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ බලාපොරොත්තු වෙන අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත යම් තරමක් ඇද්ද? මෙන්න මේ ටික අපි සසර ගමනට ගෙනියනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අපි ළඟ ඇති වෙන යම්තා බලාපොරොත්තු ඇතන. ඒව තමයි අපි සසර ගමනට ගෙනියන මූල ධර්මයි. ඔන්නේ බලාපොරොත්තු විදහැරෙන දාස. සසර ගමනට ඇදගෙන යන්න තිබිච්ච බලාපොරොත්තු නැන ආසාවල් ඉවරයි. ඇලීම ඉවරයි. මෙන්න මේ ටික අයින් කරන්න ඕන ආදී. දැන් නිවන බලාපොරොත්තු වෙන කෙනාට ඒ ටික අයින් කරලා බෑ. ඒක නිවන්ට හේතු වෙන ආදී. ලෝකයේ බලාපොරොත්තු වෙන කෙනාට තියෙන චන්ද රාගය. ඒ චන්ද රාගයෙන් ලෝකයේ බලාපොරොත්තු වෙනවා. චන්ද ඉද්දිපාදයෙන් නිවන බලාපොරොත්තු වෙනවා. ඔය බලාපොරොත්තු තෝරා ගන්න ඕනේ. ඡන්ද ඉද්දීපාද කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලටයි තියෙක. හතර ඉද්දීපාද වලටයි. ඒක අවශ්‍යයි. ලෝකයේ බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන්. මෙන්න මේ වෙනස තෝරා ගන්න ඕනේ. දැන් ලෝකයට අයිති මොනවද? ඇස ලෝකයට අයිති. කන ලෝකයට අයිති. දිව ලෝකයට අයිති, නාසය ලෝකයට අයිති, කය ලෝකයට අයිති, මන ලෝකයට අයිති. යන ලෝකයෙන් බලාපොරොත්තු වෙන ලෝකයේ බලාපොරොත්තු වෙන්නේ මොකටද? ඒවා මොකටද අපි? රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ සුවඳ දැනගන්න, රස දැනගන්න, ස්පර්ශ දැනගන්න. ওই දැනගත්තේ ඒවා ගැන හිතන. ඔන්න ඔය කාරණා ටික බාහිර ලෝකයේ තියෙනවා. ওই ටික භුක්ති විඳින්න අවශ්‍ය කෙන ටික අපි ළඟ තියෙනවා. ඇතකන දිවනාසය ශාරීරිය මන අපි ළඟ තියෙනවා ලෝකේ භුක්ති විඳින්න. ওই ටික හදාගත්තේ ලෝක භුක්ති අවශ්‍ය නිසා. බලාපොරොත්තු නිසා කර්ම ශක්තියකින් නිපදෙවු. නෑ එතකන දිවනාසී ශාරීරිය මන කියන ඒවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිරීමේ ලෝකේ තියෙනවා. ලොවන්න අපි අන්තරාම බලාපොරොත්තු වෙනවා. ඒ තාකල් ලෝකේ නිම යන්න බෑ. ලෝකේ පැවැත්මට හේතුව අපි හිතාගෙන හිටියා කැමති වුණත් නැතත් මොන ආගමේ කිව්වත් ආගම නොකිව්වත් කෝකේ කිව්වත්. එතකන දිවනාසී ශාරීරිය මන කියන මේවෙන් යම් තාකල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම බලාපොරොත්තු වෙනවා. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා බලාපොරොත්තු වෙනවා නම් ඒවා හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා. අන්නේ බලාපොරොත්තු අපි ළඟ යම් තා තියෙනවා නම් ඒ බලාපොරොත්තු කන්දරාව නිසා තමයි අපි පැවැත්මට ඇදෙන්නේ. විස අවිද්‍යාව තෘෂ්ණාවෙන් බෙද ගන්නවා කියන්නේ ලෝකෙ බැඳෙන්නේ ඕකෙ. මෙන්න මේ නිසා මෙන්න මේ තියෙන බලාපොරොත්තු සමූහයේ කොච්චරද කියනවනම් දැන් අනේ මම මොනවරව සාසනයි කියලා කියන කෙනා බලන්න බලාපොරොත්තුවක් නැද්ද ඇයි? හොඳ එක දෙයක් බැලුවට පස්සේ දැන් ඇති කියලා හිතෙනවා. අප්‍රමාණ. කොච්චර බැලුවත් නැති. පොඩ්ඩක් හදයක් කරනොත් මේ පැත්ත බලලා මොකටද බලන්නේ? ඒක මොකක්ද කියලා දැනගන්න ආස. දැනගත්තට පස්සේ ඒක වැදගත් යටි කියලා හොයලා බලලා වැදගත් යන්න නම් යලි යලි බලනවා. තව තවත් බලන්න ආසාව වෙනවා. පැස් කරගන්නත් ඕනේ. පැස් කරගන්නත් බලනවා. විඳින්නත් ඕනේ. විඳින්නත් බලනවා. ඉතින් මතු පතංගා හොඳ දෙයක්ද කියලා ඒ පැත්තේ ඔයා හොයසි කරනවා. මෙන්න මේ විදිහට ලෝක සත්‍යය පතන්න බලාපොරොත්තු වෙනවා. විඳින්න රැස් කරන්න බලාපොරොත්තු වෙනවා. විඳින්න බලාපොරොත්තු වෙනවා, දැනගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න අපිට අපේ තේ තේරුම් ගන්න පුළුවන් විදිහකින් අපි මේ බලාපොරොත්තු ඇති කරගන්න ආකාරය. අපි ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ ඇහැට පේනේවා, කන්ට ඇහෙනේවා, දිවට දැනෙනේවා, නාසයට දැනෙනේවා, කයට දැනෙනේවා, හිතට දැනෙනේවා. යලි යලි ගොඩනගනවා බල අරගන්න ස්පර්ශ කරන්න විදිල්ල ඒ වේදනා භුක්තිය සඳහා අපි යම් තරමක් බලාපොරොත්තු තියා ඉන්නවා නම් මෙන්න අපි පතනවා කෙලවරක් නැතුව මතු මට ඕනේ මතු එහෙම ලැබෙන්නේ නැහැ ඔන්න ඒක බලාපොරොත්තුව ලැබුවර පස්සේ අනේ මගේ කියලා මම කියලා මගේ කියලා ගොඩ ගහ ගන්න හැත්නම් ඊළඟ බලාපොරොත්තුව එතකොට පැක් කරගන්න ඒතර විඳිනවා විඳින්න ඕන නිසා අර ගොඩ ගහ ගන්න ඒවා වින්දනය. එහෙනම් මනවර්ණ රූප, කණින් මනවර්ණ ශබ්ද, දිවට මනවර්ණ රස, නාසයට මනවර්ණ ගන්ධ, කයට මනවර්ණ පොට්ටබ්බ, හිතට මනවර්ණ ධර්ම. මේවා වින්දනය කරන්න ආසයි. දැන් විදීමේ බලාපොරොත්තු. ඉතින් විදීමේ බලාපොරොත්තුෙන් තවත් එහාට එකක් තියෙනවා. අරක මොකද්ද? මේක මොකද්ද? කවුද? කොහෙද යන්නේ? මොනවද මේ? ප්‍රශ්නාර්ථයක් නගනක පරිශේණයක් කරන බලාපොරොත්තු. ඕරිනා දැනගැනීමේ බලාපොරොත්තු. යම් දාසක ඔන්නෙ කියන බලාපොරොත්තු ඔක්කොම නැති කරපු දාර අරිහත් වේ. ඒ දාර කෙලසන ධර්ම ඉවරයි. එහෙනම් දැන් අපි දකින්න ඕනේ බලාපොරොත්තු යන්තරමක් යමකින් නැති වෙනවාද? මෙන්න මේ තරම තමයි අපි නැති වෙච්ච අත්‍යවිත කොට. යන්ත්‍රම බලාපොරොත්තු අපිට තියෙනවාද? ඒ අපිට ඉතුරු තියෙන කොට. අයින් කරගන්න තියෙන කොට. මෙන්න අපිට සිංහලෙන් බණ අහනවා නම් දී තේරුම් ගන්න ක්‍රමය. දැන් මේක පාලි පදවලින් කියන්නේ කියද්දී මෙහෙම තේරෙන්නේ නැහැ. ඔක ඒක අර. අපිට තේරෙන අපේ භාෂාවෙන් කියනනම් ওই විදිහට තේරුම් ගත්තාම හොඳට පැහැදිලිව තියෙනවා. පස්සේ ඔබ පාලියට දාලා බලුවා ඕක ක්‍රමානුකූලව ගෙදිලා තියෙනවා. පිළ දහම් කරනු බැලුවත් ඕක ක්‍රමානුකූලව ගෙදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ ලෝකේ අපි ඒ තියෙන බලාපොරොත්තු වෙයි. යම් කෙනෙක් සෝතාපන්නිය කුණදා. ඊට පතන්නේ වටිනාකමක් මේ ලෝකේ නැහැ කියලා දකින්න. ඇහෙන් රූප පේනවා. බලනවා. විඳිනවා. ඒකට අවශ්‍ය දේ රැස් කරනවා. හැබැයි මේවා තියාගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා රැස් කරලා තියාගන්න පුළුවන් වස්තු නෙමෙයි. මේක මට සදාතනික සංසීමක් දෙන වස්තුවකුත් නෙමෙයි. මේ ලස්සනට වෙන්නේදී. මේ මිහිරට ඇහෙන්නේදී මට සදා සංසීම දෙන වස්තුවකුත් නෙමෙයි. ඒක දකින්න. මේ සුගන්ධයේ හැවෙන අපි ආගාරකේ මිහිරි ගන්ධයක් ඇතනවා. මේකත් කවදාවත් මම බලාපොරොත්තු වෙන සංසිල්ල සදාතනික සංසීමකටපත් වෙලා ඉන්න පුළුවන් වස්තුවක් නෙමෙයි. ලබන රසයක් ඇතනවා. මේකත් සදාතනික සංසිල්ලක් දෙන වස්තුවක් නෙමෙයි. ලබන ස්පර්ශයක් ඇතනවා. මේකත් සදාතනික සංසිල්ලක් දෙන වස්තුවක් නෙමෙයි. එහෙනම් මට පතපතා ගන්න තරම් මේකේ වටිනාකමක් නැහැ. හැබැයි වටිනාකම නැත්te ඉවරද වැස්සේ නැහැ. ඔන්න වැහපුව හරිය. මේ බඳ ස්පර්ශය. අවුත් මේ ස්පර්ශ සදාකාලිකව සදාහරම තියෙන තැනකුත් නැහැ. එහෙම ලබාගෙන ඉන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි කිය. මෙන්න මේ විදිහට මූලික වශයෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයන් පිළිබඳව. ඒවා වටිනවා, ඒවා සදාතනිකව තියා ඉන්න පුළුවන් වස්තු, හරයක් ඇති වස්තු කියන්නේ මෙන්න මේ දෘෂ්ටිය ඉස්සෙල්ලා දුරු වෙනවා. දහම් දර්ශනය කිරීමෙන් ලබන්නා මේ පහවීමට කියන දර්ශනේන පහතාව. දර්ශනේන් පහ වෙලා යනවා. මෙන්න මේ ටික පහ වෙලා ගියාට පස්සේ භාවනාවේ පහතාව කියන භාවනාවේ කරන කොටස දෙන්නේ ඊළඟ දෙතිය කරගන්න. දර්ශනේන් පහ කරන හරිය දර්ශනා නොකරපු කෙනෙකුට භාවනාවේ පහ කරන හරිය පහ කරගන්න බෑ. එහෙනම් දර්ශනේන් පහ කරන කොටස බණ අහලා තේරුම් අරගෙන ඒ දහම් දර්ශනේන් පහ කරගෙන ඉන්න ඕන. ඒක ධර්මස් ශ්‍රවණය කරන එක. භාවනා කළා සෝවාන් වෙනවා කිව්වොත් එහෙම වෙන්න විදිහක් නැහැ. ධර්මයේ වෙන්නලා තියෙන විදිහට ධර්මයට ඔප්පු කරන්න බෑ. පරතෝගෝසක ප්‍රත්‍ය සද්ධර්ම ශ්‍රවණිය කර්ණ කල්යාණ මිත්‍ර සම්පatti යෝනිසෝ මනසිකාරේ මේ ආදි වශයෙන් තියෙන්න ඕනේ සෝතාපන්න අංග හතරක්. ඒ එකක් නැතුව එහෙම සෝතාපන්න වෙන්න බෑ කිව්වොත් එහෙම ඔප්පු කරන්න බෑ ධර්මයේ. ඉතින් බණහල වෙන බණහන වේලාවකදීම යත් ලබන යථාභෝධිය තුලයි තමයි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඇසුරේදී සද්ධර්ම ශ්‍රවණය කරන වෙලාවක නුවණින් මෙනෙහි කරමින් ඒ වගේම ධර්ම අවබෝධයට හේතුකාරක තියෙන කෙනෙක් එළිය කරගත්තා නම් අන්න එයාට සෝතාපන්න ඵලය ලබන්න හේතු වෙනවා. අන්න එතෙන්දී එයා දැක් ගන්නවා මේ හරයක් තියෙනවා කියන වස්තු තියෙනවා කියලා කිව්වොත්. මේව ඇත්තද බොරුද? එයා දැනගන්නේ ඇත්ත ඇති ආකාරයෙන්. ඇත්ත මේකයි කියලා දැනගන්නවා. බොරුව මේකයි කියලා දැනගන්නවා. මෙන්න මේකයි සිද්ධ කරගන්න. මෙන්න මේ ඇත්ත මේකයි බොරුව මේකයි කියලා දන්නේ නැති නිසා ලෝක සත්‍යය අසීමිත බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ. ওই දැනගන්නවා සමගම අසීමිත බලාපොරොත්තු බිඳිලා යනවා. අන්න ඒ නිසා තමයි කිව්වේ අර අප්‍රමාණ මහා ගුණ අත්හැරලා යනවා කියලා සෝවාන් වෙනකොට. හැබැයි එයා ඉවර කරේ නැහැ විදීමේ බලාපොරොත්තු. ඒව තව තියෙනවා. පංචකාමි විදීමේ බලාපොරොත්තු ඉවර වෙන්නේ කාම රාග පටික දෙක තියෙනවා. ඇලීම තියෙනවා නම් ගැටීමත් එතන තියෙනවා. ඇලීම දුරු කරගත්තේ නැහැ. අන්න ඇලීම දුරු කරගන්න අවිජ්ජා දෝමනස දුරු කරගන්න තමයි සතර සතිපට්ඨානිය වරන්ද තියෙන්නේ. එතන පටන් වරන් දහම්. භාවනාවේ පහතාව. භාවනාවේ පහ කරන්නේ වතින් එතන ඉඳලා. අන්න වැඩිමිට ඉස්සෙල්ලා තේරුම් ගන්න හරිය තමයි අර මුලින් කිව්ව දර්ශනීය පහතාව කියන කොටස. දර්ශනීය පහ කරන කොටස. නෑ මේ දර්ශනීය ලබන්නේ මොන ධර්මයෙන්ද? සුවාසූ දහසක් ධර්මස්කන්ධය කියලා අපිට තියෙන්නේ ඕකට මාර්ගය පාදා ගන්න අවශ්‍ය දෙන්න එන්නේ. ඉතින්ට ආවට පස්සේ අපිට ඒකායන මාර්ගයට බහිඳ දින කාටවත් තියෙන එකම මඟ. ඒකට කියනවා ඒකායන මාර්ගය. කාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ කරන යම් මඟක් ඇද්ද ඒක ඒකායන මාර්ගය. මේ මාර්ගයට එන්නේ අපි ඉන්න විවිධ ආකාර දෘෂ්ටිවල. ඒ දෘෂ්ටි කපලයි ඉන්නවා. එක එක කෙනා එක එක දෘෂ්ටිවල ඉන්නවා. ඒ දෘෂ්ටියෙන් එයායි බිඳහැරගන්න ඒකට ධම්මගත දුන්නා. ඒ ධම්මග තුලින් තමන් යන ඒ දෘෂ්ටිය වැරදි කියලා තේරුම් අරගෙන ඒකෙන් එයා මිදෙනවා. 84,000ක් දෘෂ්ටියල මේ ලෝක සත්‍යය ගැවසෙයි. එක එක කෙනා එක එක දෘෂ්ටියේ ඉන්න අපිට පේන්නේ නැති වුණා. අති සියුම්. නව බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටිය දැනගෙන ඒකට ගැළපෙන ඒක විදෙන්න අවශ්‍යකක් මුලින් දේශනා කරනවා. මෙන්න මේකෙන් එයා දෘෂ්ටිය බිඳගත්තට පස්සේ එයාට එනවා ඇත්ත වශයෙන්ම මට තේරෙනවා දැන් මං හිතපු දෘෂ්ටිය වැරදි. ඒ මගේ කිලිස් සංසිද්ධවන්න කිලිස් දුරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මට ඔප්පු වුණා මේ දේශනාවෙන් තිරන් දැනගන්න. අන්න ඒ විතරට යාට අවශ්‍යතාවයක් එනවා. ඉතින් ඒක නෙමෙයි නා මග. කෝකද මග? අන්න අවශ්‍ය දෙන්න ආවා. අන්න ඒ කායන මාර්ගය කියලා දෙන්න දෙන්න ආවේ උදේ. අන්න එතෙන්දී රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත ඕනෑන යදනීච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන එක දේශනා කරනවා. අන්න අටක් කරා තියෙන පද. අකුරු අටයි පද තුනක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මෙන්න ධර්මයේ දේශනා කරන තැන. නිවන් දකින්න ධර්ම. එතෙන්ට ආපු කෙනාට දැන් අපේ ඉන්න හැටි එතෙන්ට ඉන්න අමුතුය හොයන්න ඕනේ නැහැ. දැන් පරිශීලනය කර කර ඉන්නේ. නිවන් දකින්න ඒවා එකක්වත් නැහැ. අපිට නිවන් දකින්න එකක් හොයාගන්න ඕනේ. එහෙනම් දැන් ඉතින් ඕන තැන දැවිලා නින්නේ. අන්න නිවන් දකින්න එක හොයාගන්න මොකද්ද? යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියලා විග්‍රහ කරගත්තහම නිවන් දකින්න. ඔය පොඩ්ඩයි එන බුදුරන් වහන්සේ ළඟදී දැන් නිවන් දකින්න බණක් අහලා ගියාට පස්සේ අවුරුදු ගානක් බණ ඇහුවේ නේ. පැය දෙක ජීවිතේට බණ අහලා නැහැ. බුද්ධ ධර්මයේ කියන මොකද්ද කියලාවත් දැන නැති කෙනෙක් තමයි බුදුරන් වහන්සේ වැඩි ඉන්න කාලේ ඉස්සෙල්ලාම වැඩිලා බණ පදයක් ඇහුවේ. බණ පදේ අහලා නැගිටිනකොට සෝවාන් වෙලා. එන දැන් මෙතෙන්දී අපිට හොඳටම පේනවා. නිවන් දකින්න අහන්න තියෙන බණ බොහොම පොඩ්ඩයි. ඒ ටික වැහිලා. ඒ ටික හැඟවිලා. ඒ නිසා අපිට නිවන් දකින්න බැහැ. සිද්ධ වෙලා තියෙනවද? අපි දන්නවා නිවන් දකින්න බණ හුඟක් අහන්න ඕන. ගොඩාක් දැනගන්නවා නිවන් දකින්න කියලා. පුණා දාසි වාගේ හුඟක් අහලා ගොඩාක් දැනෙන නිවන් දකින්න. එහෙනම් මෙන්න මේකෙන් අපි තේරුම් ගන්නවා නිවන් දකින්න අවශ්‍ය කරන්නේ ඔන්න ඔය අකුරු 8යි පද 3යි හරියට තෝරගන්නේ. ඔතනයි තියෙන්නේ. සීලෙන් තොරව සමාධියක් නැහැ, සමාධියෙන් තොරව ප්‍රඥාවක් නැහැ. මේකත් ධර්මානුකූලයි. හැබැයි එහෙනම් සීලය කියන්නේ වත කියලා හිතාගත්තොත් වැරදි. ඒකයි ප්‍රශ්න. පංච නීවරණ සහිත වෙනවා නම් දස අකුසලයට කියන තවනාවක් තමයි පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, සීනමිද්ධ, උද්ධච්ච, කුක්ෂච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ යම් තැනකද දස අකුසලේ කෝක හරියද? ඒක ප්‍රාණඝාත චේතනාවක් තියෙන්න ඕනේ. එක අදත්තාදාන චේතනාවක්, එක කාම මිත්‍යාචාර චේතනාවක් නැගිලා තියෙන්න ඕනේ. එක මුසාවාද, පිසුනාවත, පරසාවත, සම්පප්පලාප චේතනා නැගින්න ඕනේ. එක ලෝභ, ද්වේෂ, මෝහ චේතනා නැගින්න ඕනේ. දැන් හිතෙන්, කයෙන්, වචනෙන් යම් අකුසලයකට චේතනාවක් පහළ වෙවි ඉන්නේ යම් මොහොතක් ඇත්නම්. ඒ මොහොත තුළ අපි ඉන්නේ පංච නීවරණ තුළ. එහෙනම් දස අකුසල් තුළ. එහෙනම් මේ දස අකුසලයෙන් වෙන් වෙච්ච වෙලාවක අහන බණ තමයි තේරෙන්නේ පංච නීවරණ දුරු වෙච්ච වෙලාව කියන බණ තමයි වැටහෙන්නේ. පංච නීවරණ සහිතව පණ ඇහුවර තේරෙන්නේ. කවිදෙන් කියනම් දස අකුසල චේතනාවකින් යුක්තව ඉඳගෙන පණ ඇහුවර තේරෙන්නේ නැහැ. නම බුදුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් පහන් හිතින් ධර්මාභෝධය ලබා ගන්න බලාපොරොත්තු වීම පණ අහන ඉඳගත වෙලාවේ. ඔහුට එකක්වත් තියනවාද කියලා. එහෙනම් ප්‍රාණඝාත වත සමාදන් වෙලා නැති කෙනෙක් මමද කොහොම හරි මේ නිවන් දකින්න බණ අහන උරා ගන්න ඕන කියලා පූර්ණකමකින් විශාල අවශ්‍යතාවයකින් ගෞරවයෙන් ඒ බණපදයක් අහන් ඉඳගෙන ඉන්න චිත්ත ප්‍රහාදයෙන් ඉන්න වෙලාවට ඔය ළඟ ওই දස අකුසල චේතනාවම නේ. එහෙනම් ඔහු පංච නීවරණයෙන් ඉවත් වෙලා ඉන්න තදංග ප්‍රහාණය කරලා ඉන්න වෙලාව. තත් අංගේවත් ඒ මොහොතේදී ඔහුට පංච නීවරණ දුරු වෙනවා. එහෙනම් පංච නීවරණයෙන් තොර වූ චිත්ත ස්වභාවයක් අන්නේ වෙලාවේ තියෙනවා. මෙන්න සමතේටපත් වෙච්ච චිත්ත. තදංග සමතේ. ඔයදී. මෙන්න මේ තදංග සමතේන් යුක්ත වෙලාවේ තමයි දැන් මේ බණහලෙ ඉන්නේ. දැන් දැන් සමතේ තියෙනවා. දැන් සමතයයි ධානයයි දෙකත් පටලවාගෙන. ධාන වලට සමත කියනවා කියන්නේ. නීවරණ සමතියටපත් වෙන හිමි සමත කියන්නේ. එහෙනම් දැන් මේ නීවරණයට සමතියටපත් වෙලා තියෙන ඉලක්ක නම් මේ තදංග සමතේ. විස්කම්බන සමතේ වෙලා තියෙන ධානලාභී. සමුච්ඡේද සමතේ වෙලා තියෙන මාර්ගඵලාභී. එහෙනම් අද මේ ඉන්නේ තදංග සමතෙන් යුත් වෙන ඉලක්ක. ඒක කොහොම හරි වෙන්නේ සමතේ. විදර්ශනාවට. දැන් විදර්ශනාව නගා ගන්න සුදුසු වෙලාව සමතේ තියෙනවා. එහෙනම් විදර්ශනාව නගා ගන්නකොට ලෝකී යථාර්ථයේ විශේෂයෙන් දකින්න ඕන. අපි දකින්නේ වෙන ක්‍රමයකට. ඒ දකින්න ක්‍රමේ මූලාකරණය. අවිද්‍යාව සහගත ක්‍රමය. අපි විද්‍යාව සහගත ක්‍රමෙන් දකින්නේ සුදුසු වෙලාවක් දැන් ආවේ. දැන් අවිද්‍යාව තියෙන්නේ කොතනද? නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියෙන් නිකන් අවිද්‍යාව. විද්‍යාපත්ත තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන දෙන විද්‍යාපත්ත. අනේ විද්‍යාපත්තර දැන් ඉන්න තියෙනවා විදර්ශනීය කරන්න උතින්. නැ විදර්ශනයේට අවශ්‍ය වෙන අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගැනීම ඉස්සෙල්ලා. අන්න යද අනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියවක තෝරගන්න. දැන් අද වහලා තියෙන පළවෙනි ධර්ම. නිවන් වගේ වහලා කියන උතන. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. අද තෝරන්නේ හොනේ තමයි. හැමතැනම තෝරන්නේ හොනේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. කොහොමද තෝරන්නේ? දැන් පොඩ්ඩක් අපි හිතලා බලුවා තර යෝනිසෝ මනසිකාරී අවශ්‍යයෙන් සෝවන්නේ නුවණින් මෙනෙහි කරන්නේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක අපි කිව්ව හැටියට පිළිඅරගෙන තවත් ඉන්නවා මිස. අපි පොඩ්ඩක් කල්පනා කරලා නුවණින් යෝනිසෝ මනසිකාරීගේ නුවණින් මෙනෙහි කරලා බලුවද ඒක ඇත්තද කියන්නේ. ඒ කියන්නේ කතාව. යදානිච්ඡං තන්දුක්ඛං කියන පාලි පෙළ දහම පෙළ දහම එහෙම වැරදි නෑ. හරව සම්පූර්ණයෙන් හරි. නමුත් සිංහල තේරුම පෙළ දහම නෑ. ඒක ආචාර්යවාදය. ආචාර්යවරු පාලි දැනගත් ආචාර්යවරු පදේට අර්ථය ඇතු. ඒගොල්ලන්ට වැරදි හැටියට කිව්වා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන. යදානිච්ඡං තන්දුක්ඛං කියන එකද පාලි සිංහල පාලි දැනගත් ආචාර්යවරයා මේකේ අර්ථය මෙන්න මේකයි කියලා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියතු. අපේ අද අපි ඉගෙන ගන්න සිංහල බණට තියෙන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා අහපු එක. ඉතින් අපි ඔක ඇත්තද කියලා පොඩ්ඩක් පරීක්ෂණ කරලා බලවනම් අන්න හරි. දැන් යමක් කිව්වා මේ ලෝකයේ පවතින කිසි දෙයක් ඉතුරු අත්‍යවශ්‍යක තියෙනවා ඔක්කොම අහුවිලානේ යමක් කියන්නේ. මොදයි මේ ලෝකේ පිළිලා තියෙන්නේ මුළු පංචස්කන්ධයම දුක්ඛස්කන්ධය කියලා බුදුරන් වහන්සේ දේශනා කරන්නේ. මේ ලෝකේ දුකෙන් පිළිලා තියෙන. දුක්ඛෝ ලෝකේ පතිත්‍තිලා. ලෝකේ දුකේ පිළිලා තියෙන. එහෙනම් මේ පංචස්කන්ධයටයි දිගේ බැලුවා යමක් කියන දේ හැමදේම බැලුවා. දුකෙන් පිරිච්ච සියල්ලමත් යමක් කියන එකේ තියෙන විශාල වශයෙන් මේ ලෝකේ පැවැත්මේ තියෙන ඔක්කොම දුකෙන් පිරිලා. අපි දන්නේ නැහැ ඒක හිම බව. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. කොහොමද තෝරන්නේ? අපි හිතමු කාංශ භාගයයි තියෙමු කියලා. යමක් ඉඳයි තියෙන්නේ. පිළිකාවතයි තියෙන්නේ. අනිත්‍යය කියන්නේ ස්ථිර නැහැ කියලා ගත්තොත්. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඒ කියන්නේ අංශ භාගයේ පිළිකාව ස්ථිර නම් සැපද? ස්ථිර නැත්නම් දුකද? අංශ භාගය හැදුණා පිළිකාව හැදුණා. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියන්නේ. අංශ භාගයේ පිළිකාව ඉතිරි නැහැ කියන්නේ ඒක පවතින. ඉතිරි නැහැ නම් මොකද කරන්න බෑ. ඒතර ඉතිරි නැත්නම් ඉතිරි නම් එහෙම හොද කරන්න බෑ. ඉතිරි නැත්නම් හොද කරගත්ත හැකි වේතා බීලා හරි පුළුවන් කොහොම හරි. ඉතින් යමක් ඉතිරි නැත්නම් ඒක දුක කියන්නේ ඉතිරි නම් සැපයි නේද? ඒක අනිපැත්ත. යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි. යමක් ඉතිරි නම් සැපයි. මේ එක්කේක අංශභාගයේ පිළිකාව ස්ථිර නැත්නම් දුක. ස්ථිර නැත්නම් අංශභාගයේ පිළිකාව එහෙම වුණා. මේ ස්ථිර නැත්නම් හොඳ කරගන්න පුළුවන්. ස්ථිර අංශභාගය හොඳ කරගන්න බෑ. පිළිකාවත් හොඳ කරගන්න බෑ. ස්ථිර. එහෙනම් ස්ථිර නම් සැපද? ඒ කියන්නේ පිළිකාව අංශභාගය හොඳ කරගන්න බැරි නම් සැපද? හොඳ කරගන්න පුළුවන් නම් ඒක දුකද? ඉතින් කෝ යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි කියන කැත්තේ. මේ සංසාර ගමනක් තියෙනවා. අනාථ සසර ගමන. කොහේ උපදින්න වෙයිද දන්නේ. යන ගමන කොහේ යන්න වෙයිද දන්නේ. වැඩි හරියක් යන්නේ සතර අපායයි. කලාතුරකින් මිනිසත් බවක් ලබනවා. ලබාගෙන ගියා බොහොම වාරියෙන් බේරිලා වුණේ ඒක යන්න. එතකොට අපිට බැරිලා හරි මේ සංසාර ගමන මේ දුක්ඛිත සංසාර ගමන ඉතිරි නැත්නම් ඒකත් දුකයි. අපි නිවන් අවබෝධ කරගෙන සතර දුක නිමා ගන්න. ඒ දුක ස්ථිර නැත්නම් නේද? යම් තැනක දුක කියන දේ ස්ථිර නම්, දුක් මාර්ගයේ ස්ථිර නම් අපිට පුළුවන් ද මිදෙන්න? දුකෙන් මිදෙන්න පුළුවන්. ස්ථිර නැත්නම් නේද අපි දුකෙන් මිදෙන්නේ? එහෙනම් ස්ථිර දුක කියන එක ස්ථිර නැති විදිහම නේද අපි දුකෙන් මිදෙන්නේ? ඒක දුකද? ඒක නේද සත්‍ය? යමක් ඉතිර නැත්නම් ඒක දුකයි කියන එක මොන ධර්මයේද ගැලපෙන්නේ? ධර්මයට ගැලපෙනවා. කොන ධර්මයට බහ බැලුවා. ගැලපිලා නැහැ. ඉතින් එහෙමනම් තවදුරටත් අපි මේ වචනේ දරාගෙන හිටියොත් මේක ඇත්ත කියලා. විනීත බහ බලගොහම දරා හින්දි එකක් තියෙනවා. දරන්න ගැලපෙනවා. විනීත සැසඳ දෙන්නේ නැහැ. ධර්මයට බහ බලන්න විනීත සසඳා බලන්න. ධර්මයට වහා හිටින් නැත්නම් විනයට සැඳ දෙන්නේ නැත්නම් බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා අයින් කරා. බුදුරණන් වහන්සේ දේශනා හතර මහා ප්‍රවේශය. සූත්‍රවල දේශනා කරන පැහැදිලි. එන්නේ අපි ධර්මයට වහා බැලුවා විනයට වහා බැලුවා. යමක් ඉස්තිරි නැත්නම් ඒක දුකයි කියන වචන. වහා බලපුවා වහා හිටින්. එන පේනවා වහා හිටින් නැත්නම් ඒක දෘෂ්ටියෙන් බැලුවොත් මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් මිත්‍යා දෘෂ්ටියේ දරා හින්ද වටිනවා විනයට හික්ම ගන්න වටිනවා හික්මින වගක් නෙමෙයි නම් ගත්තොත් මොකද වෙන්නේ හික්මින විදිහන්නේ මොකද මිත්‍යා දෘෂ්ටියකින් කොහොමද හික්මෙන්නේ මිත්‍යා සමාධියක් කියනවා මිස සම්මා සමාධියක් කියනවා සම්මා දිට්ඨිය කියලා සම්මා සමාධියක් තියෙනවා සම්මා සමාධිය සම්මා ඥාන සම්මා විමුක්ති ලබන නිවන් දකින්න සම්මා ඥාන සමාධි ලබන්න සම්මා දිට්ඨියෙන් ආරම්භ කරන්න සම්මා දිට්ඨියක තියෙනයි සම්මා සංකල්පනාවක් ඉන්නේ. ඉතින් සම්මා වාචා සම්මා කම්මන්ත ඉන්නේ එතනයි. සම්මා ආජීවය හැදින්නේ එතන වායාම සති සමාධිය හැදින්නේ එතන. සම්මා දිට්ඨිය නැත්නම් ඊ මෙහා එකම ආර්යත්‍රායක මාර්ගයේ එකක්වත් වරන්න බෑ. වැඩිින්ද විදිහක්. එහෙනම් මුලදීම අපි සම්මා දිට්ඨියට පත් කරන්න තියෙන කෑවෝ. ඔහොම ওই විදිහේ වැරදි අදහසක් ගත්තොත් අපිට පුළුවන් දෙයින් හැර නිවන ගැන කතා කරන්න. දැන් නිවන ගැන කතා කරන්න දෘෂ්ටිය පිළිසිදු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් යදානීච්ඡන් තන්දුක්ඛන් කියන වචනේ නියමාර්ථය ගන්න ඕනේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා අර්ථය සිංහලට තෝරන්න ගියාට පස්සේ අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? යථාර්ථය පිටපයින්ද සිද්ධ වුණා. දැන් අපිට එන්න විදිහක් නැහැ. සම්මා දිට්ඨිය. යමක් ඉතිරි නැත්නම් ඒක දුකයි කියන දෘෂ්ටියක අපි පිටලා ඉන්නේ. දැන් අපි නෝ ඔව් ඔව් නෑ යදානිච්ඡන් තන් දුක්ඛම් යම කනිත්‍යද එක දුකයි ඔව් ඔව් ආත්ම ඔව් 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 දැන් ඒ නිසා යමක් යමක් නිසා යමක් වෙනවා කියෝ දෙකක් නේද?
යමක් නිසා මේ පිට දෙයක් තුළ ඒකම ලක්ෂණයක් පවුණා කියන්නේ.
ඔව් අනිත්‍ය ලක්ෂණේ තියෙනවා.
සම්බන්ධයක්
නැහැ. ඔව්.
අනිත්‍ය ලක්ෂණ අනිත්‍ය උදරුවෙන් කියනවා.
ඔව්.
දුක්ඛ ලක්ෂණ දුක්ඛ සංයෝගයෙන් කියනවා.
ඔව්.
අනාත්ම ලක්ෂණ අර්ථ කරන්නේ.
ඔව්.
අනිත්‍ය අනිත්‍ය ලක්ෂණ තෝ කියන්නේ. දුක්ඛ නවත භාවය.
ඔව්.
දුක්ඛ සභාව තෝ කියන්නේ විරක්තන ස්වභාවය.
ඔව්. නෑ මේ දැන් හිතන්නේ මෙහෙම දුක්ඛ ලක්ෂණය වැටෙන්නේ හිතට අනිත්‍ය ලක්ෂණේ තියෙන්නේ මොකේද? ද්‍රව්‍ය වල නේද? යම් ද්‍රව්‍ය වස්තුවක් හෝ බාහිර දෙයක් තියෙනවා නම් ඒ යමක් කිව්ව යමක නේද අනිත්‍ය ලක්ෂණේ? ඈ ඒ හිත කියන්නේ යමක් කියන්නේ යමක් කියන්නේ හිතත් ඇයිද නාම ධර්මත් ඇයිද? නාම ධර්ම හෝ රූප ධර්ම යන යමක් වේනම් ඒවේ අනිත්‍ය ස්වභාවය. ඉතින් අනි යමක් අනිත්‍ය නම් ඒක අල්ලන්න ගියහම නේද දුක වෙන්නේ? තේරෙනව නේද? එහා ඒ දුක්ඛ ස්වභාවය තියෙන අල්ලන්න ගියහම මානසිකත්වයේ තුලනේ. ඉතින් ඒක දුරු කරගන්න පුළුවන්. අන්න ගන්නවා. ඔව් අනිත්‍ය කියන නිත්‍ය කියලා ගත්තාම අපි ඒකෙදි දුක්ඛ සංඥාවක් අපිට තියෙන මානසිකත්වයේ තුල. ගොඩ නැගෙන එක. එහෙනම් දුක්ඛය කියන්නේ අපි ගොඩ නගා ගන්න එක. ද්‍රව්‍ය වස්තුවේ තියෙන එකක් නෙමෙයි. ද්‍රව්‍ය වස්තුව වටිනා වගේ අල්ලගත්තු දෘෂ්ටිය නිසායි අපිට දුක්ඛයට භාජන වෙන්න වෙන්නේ. වැටහෙනවද මාස්ටර්? එන අනිත්‍ය ලක්ෂණේ තියෙන ද්‍රව්‍ය වස්තු හෝ මොනවා හරි සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු වලට ඇයිති නාම ධර්ම රූප ධර්ම ඒ යමක් ඇත්නම් ඒ වතුරනේ තියෙන්නේ.
දැන් ලෝකේ පළවෙනි වශයෙන්ම තියෙන්නේ ආත්‍ය ස්වභාවය.
ඔව්.
ආත්‍ය බාහස පතවරණාද දෙයක් තමයි
දුක ස්වභාවය. ඒක හරි. ඒතර අනිත්‍ය ස්වභාවය කියලා හිතා අපි ගන්නකොට ස්ථිර නැති ස්වභාවය කියලා ගත්තොත්. තේරුණාද? අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියන ස්වභාවය ගත්තොත්. ස්ථිර නැති නිසාම දුක ස්වභාවය ගොඩනැගෙනවා කියන එකයි මේ අහන්නේ. දැන් දුකට හේතු වෙන දේවල් ස්ථිර නැති නිසා ඒක අපි දන්නවා. ඒකත් ස්ථිර නැහැ. ඒ දුකට හේතු වෙන දේවල් ඉතිර නැත්නම් ඒ නිසා අපිට දුක ගොඩ නැගෙනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. නිත්‍ය
ස්වභාවය
අනිත්‍ය ස්වභාවය නැති නොකරුත් තමයි දුක. ඒක අනිත්‍ය. ඒතර කොටසක් තියෙනවා. කොටසක් ගත්තාම ප්‍රියමනාප ප්‍රියමధుර යමක් ඇතනම් ඒක වෙනස් වෙනොත් අපිට දුක එනවා. අප්‍රියමధుර යමක් ඇතනම් ඒක වෙනස් වෙන දුක ඉන්නේ නැන්නේ. තේරුණා නේද? අන්න ඒක දුක ඉන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන එක කොටසයි තියෙන්නේ අනිත්‍ය නිසා දුකයි කියලා ගත්තොත්. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දෙන යමක් ඉතිරි නැති නිසා ගෙවිල යනවනම් අපිට ඒක සැප වෙන්නේ නැහැ. අප්‍රිය අමధుර දෙයක් ගෙවිල යනවනම් අපිට සැපක් දැනෙන. තේරුණා නේද? එහෙනම් මේකෙදි මේ ලෝක යන් ලෝකයේ පිය රූපං සාතරුව බුදුරන් වහන්සේ දේශනා කරන මේ සියල්ල දුකයි කියලා ගන්න එපා. ඔව්. ප්‍රිය ස්වභාවය තියෙන මధుර ස්වභාවය තියෙන. අයිත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මේ තෘෂ්ණාව එතනයි උපදින්නේ එතනයි පවතින්නේ. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දුක සමුදය. දුකට හේතුව. සියල්ල දුකෙන් පිරලා නෙමෙයි. ලෝකයේ යම් දුක්ඛයක් ඇද්ද? මේ දුකට හේතුවක් තියෙනවා. දුක හේතුව දුක නෙමෙයි. දුකට හේතුව ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය. එක බුදුරන් වහන්සේ යන යමක් මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැන්නා ලෝක සත්‍යය ඇලෙනවද? මේක ආදීනියක් නැන්නා ලෝක සත්‍යයම විදිනවද? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති නිසාමයි ලෝක සත්‍යය මේ ලෝකෙට ඇලෙන්නේ. එන ඒක දුක නෙමෙයි. ඒක ඒ ඇලෙන්න ගියාට පස්සේ ඇලුනේ මොකේද? අන්නේ ඒ ස්වභාවයේ යමක් ඇත්නම් අනිත්‍ය ස්වභාවය අන්නේ ඒකේ තියෙනවා. අනිත්‍ය ස්වභාවය හරියට තේරුම් ගත්තා නම් එතෙන්දි දැක ගන්නවා. ඒකයි ඒ දුකට හේතුව කියේ. නෑ අනිත් ඔතන අනියතං කියන වචනේ අර්ථය අනිත්‍ය කියන වචනේට දීලා තියෙනවා. ජීවිතං අනියතං මරණං අනියතං ජීවිතේ ස්ථිර නෑ මරණේ ස්ථිරයි. මෙන්න පාලි වචනේ තියෙනවා ඔය අපි අද ස්ථිර නෑ කියලා දෙන අපි අනිත්‍ය කියන වචනේ මේ ස්ථිර නැහැ කියලා දෙන වචනේ. තේරුණාද? ඒකේ වචනේ අනියත. ඔතන තියෙන අනිත්‍ය අනිත්‍ය කියන්නේ ඉච්ඡ කියන්නේ කැමැත්ත. අනිත්‍ය කියන්නේ කැමැත්තද නැහැ. මෙන්න හේතුව. යමක් කැමැතිදී නැද්ද? ඒක දුකයි. දැන් කල්පනා කරමු. අපිට දුකක් එනවා. කැමැතිද? නැහැ. ඉන්නේ නැද්ද? එනවනේ. දුකට කැමති නැහැ. නම් දුක එනවා. යමක් වෙනසිනවට කැමති නැහැ. අපිට කැමැතිද? නම් වෙනසින්නේ නැද්ද? වෙනසිනවා. ආන් ඉතින් අපි කැමති ඇද ඉච්ඡසේ තියෙනවද? අන්න අනිච්ච අනිච්චාගෙන ඉච්ඡසේ නැහැ කැමැතිසේ නැහැ. අපිට සැපක් වෙනවා. පවතිනවද? ගෙවිල යනවා. කැමති දෙයකට? කැමති නැහැ. නමුත් වෙන්නේ නැද්ද? ගෙවෙනවා. එහෙනම් දුක යන යමක් ඇද්ද සැප යන යමක් ඇද්ද කැමැතිසේ නැහැ. මෙන්න අනිච්ච. ඉච්ඡසේ නැහැ. එහෙනම් මේ ලෝකේ ප්‍රිය රූපයක් මధుර රූපයක් අතර දුකට හේතුවක් තියෙනවා. හේතුවින්දී ප්‍රියයි මනාපයි. ඒ කැමති තියෙන්නේ. අනිච්ච කියන්නේ කැමැත්ත. ඒතොර අනිච්ච කියන්නේ කැමැත්තද නැහැ. එහෙනම් දුක එනවා කැමති නැහැ. නමුත් එනවා. හැවැත්මක් හැබැයි නම් කැමති නැති දුක එනවා කැමති සැප යනවා. ඕක නේද වෙන්නේ? මෙන්න ධර්මතාවය. කැමැති නැති දුක අපි කරා එනවා. කැමැති සැප අපේ යනවා. මෙන්න මේ නිසා කියනවා හැම දෙයක්ම ඉච්ඡසේ නෑ. යමක් අනිච්චද කියන්නේ ඕක. යමක් කැමැතිසේ නැද්ද? ඒකයි දුක. එනම් අන්න ආගම විතරක් කිව්ව තේරෙන්නේ නේද? යම් පිච්ඡං ලබති සම්පි දුකං කිව්වොත් ඔන්න අනිච්ච කිව්ව උතනයි තියෙන්නේ. ඒක තමයි විග්‍රහ කරලා තියෙන්නේ යම් පිච්චන් නලබති තම් පිදුක්කන් කියන්නේ. දැන් ඒ වෙනුවට අද මොකද ගන්නෙ? මොන වරද්දක් අතෝද? අපි දැනගන්න ඕනේ යමක් ඉච්ඡසේ ලබන්න බැයි නම් අන්න ඒකයි දුක. ඒක තමයි අනිච්ච කිව්වේ. අනිච්ච නම් දුකයි කියන්නේ ඕකට. ඉතින් අපි යමක් කැමති වෙනවා නම් ඇයි කැමති වෙන්නේ? මේ ලෝකේ හරයක් තියනවා කියලා අපි මුලාවක් තියනවා. වැදගැම්මක් තියෙන ලෝකයක් අපි හිතීමක් තියෙනවා. මෙන්න අවිද්‍යාව. ওই අවිද්‍යාව නිසාම අපිට මේ ලෝකේ කැමැත්තෙන් පවත්වන බලාපොරොත්තුවක් එනවා. මේ අවිද්‍යාව තියෙන තාක් කාල අපිට කැමැත්ත අයින් කරගන්න බෑ. කැමැත තියෙන්නේ මොකද්ද? හොඳින් ඉන්න. මට ඕන හැටියට පවත්වා ගන්න. කැමැත්තෙන් පවත්වා ගන්න දෙයක් එතන නැත්. විදියක් තියෙනවද? ලෝක ධර්මතාවයක් තියෙනවා. කොච්චර අකමැති දුක, කොච්චර කරදර අපි අනිෂ්ඨාරමුණ අපි කැමති නැති ඒවා අපි තියෙනවා. ඒක වලක් ගන්න බෑ. අපි කොච්චර කැමති නැත් අපි බලාපොරොත්තු වෙන සැප යනවා. ඒක වලක් ගන්න බෑ. මෙන්න ධර්මී. ওই ධර්මී තෝරලා දෙන එක තමයි කිව්වේ ධර්ම අවබෝධයක් ලබනවා කියේ. ඔන්න ධර්ම අවබෝධය ඉන්නේ ওই පොඩ්ඩේ. ඕකෙන් අහක වෙච්ච ලෝකයක් නෙමෙයි මුළු ලෝකෙම දැනගත්තා. මේක කොතන මොනවා හොයලා බැලුවත් අන්තිමට බලපුවහම තියෙන්නේ මොකද්ද? අකමැති වන්නා වූ දුක එනවා. කැමැති සැප යනවා. එහෙම එකක්ම මේ ලෝකේ අපි අල්ලනවා මිසක් මම මගේ කියලා. ඕකෙන් තුර එකක් ලෝකේ අල්ලන්නේ. ඔන්න ලෝකෙ ඇත්තද බොරුද කියලා පොඩ්ඩක් හිතලා බලන්න යෝනිසෝමනසිකාරය. හිතලා බලන්න අපිට තීරණ එකක් එනවා. හරව සම්පූර්ණ මේ කතාව ඇත. එහෙනම් බුද්ධ දේශනාව නෝකයි. ඕක අයින් කරන්න ක්‍රමයක් නැහැ. විනාශ කරන්න බෑ කාටවත්. අපි අකමැති දේවල් එනවා කැමති දේවල් යනවා. නවත්වන්න බෑ. එන කැමති තියෙන්නේ. අන්න සිද්ධ වෙන්නේ දැන්. ඉතින් ඔතන සිද්ධ වෙන්නේ හේතුව මොකද? අපි කැමැති වෙන්නේ. ඕක දන්නවනම් ධර්මතාවයේ ඕක බව. බොහොම ධර්මතාවයක් ඇති දෙයක් අපි කැමැතිව පවත්න්න අපි කැමැති වෙනවාද ඇත්ත දැකරවා. ඉවරයි නේද එතන? අන්න ඒ ආත්ම දෘෂ්ටිය නිසා තමයි අපි කැමැතිව පවත්න්න හදන්නේ. ආත්ම දෘෂ්ටියක් අපිට තියෙන නිසා තමයි. බැරි එකක් කරන්න හදන්නේ. අපි හිතා ඉන්නවා. කැමැතිව පවත්න්න බැරිද කැමැතිව පවත්න්න?
මම පවත්න්නට කැමතියි.
අන්න මම පවතින මගේව පවතින කැමැති. නෝ කැමැතිව පවත්න්න බැරි දෙයක් නේ පවත්න්න හදන්නේ. ඉතින් මේ ධර්මතාවයේ තේරුම් ගත්තට පස්සේ අපි ආයෙහෙරය දඟලනවාද? මම කැමැතිව පවත්න්න කොහොම හරි හදන්න ඕනේ කියන දෘෂ්ටියක් තියෙනවා කි. මගේ කියලා ගන්න දෙයක් කැමැතිව පවත්න්න පුළුවන් කියන දෘෂ්ටියක් තියෙනවා දැන් ඉතුරු වෙනවා. ඔන්න ධර්මයේ දැක්ක දාට යථාර්ථය දැක්කා. බුද්ධ දැක්කා. අන්න අවබෝධය. සත්‍ය අවබෝධය තියෙන උතනයි. ලොකු දෙයක් නෙමෙයි. එන අපි දකින්න කැමැතිසේ පවත්න්න බැහැ. ඔය පුදු දොර ගන්න ඕනේ. ඇයි බෑ කියන්නේ? අපි දැන් අපේ අප්‍රමාණ සංසාරي දැක්කේ නැහැ නේද? අපිට දිවස තිබුණේ නැහැ නේද? දකින්න. පෙරවිසු කල්පිසු අපි දැක්කේ නැහැ නේද? නෝ තිබුණා නා. අපි හිතමු. තිබුණා නම් ඔය අතරතුර කැමැතිසේ පවත්ත ගන්න පුළුවන් තැනක් අපිට කවදා හරි හම්බෙලා තියෙනවා අපි එතන නේ. ඒක පවත්වාගෙන ඉන්නෝනේ. එහෙනම් එහෙම එකක් මේ අනන්ත සංසාරය තිබුණා නම් දෙවියෙක් කියලා, මිනිසෙක් කියලා, බ්‍රාහ්මණයෙක් කියලා කොහේ හරි උපන්නා නම් හිටියා නම් අධ්‍යාවක් ලබාගෙන හිටියා නම් අපිට කැමැතිසේ පවත් ගන්න පුළුවන් මම මේක හම්බ වෙලා තිබුණා නම් ඔය කොතනක හරි අපි ඒක කලාගෙන ඉනවා. එහෙනම් මෙච්චර කාලයකට මේ සංසාර ගමනේ කැමැතිසේ පවත් ගන්න ඉච්ච වස්තුවක් හම්බෙලා නැහැ. එහෙනම් ඒ කාලේ මගේ කිරියාවක් හදාගත්තා නම් එළියා ඉන්නවනේ. ඒත් නැහැ නේද? කොයි වස්තුවක්ද? ඔව්. අන්න ඒකනේ ධර්මතාවය ඒකනේ. ධර්මතාවය ඒක. අපි බලාපොරොත්තුනේ ධර්මතාවයට පහර ගහලා ධර්මතාවයට වෙනස් දියක් ගොඩනගා ගන්න. නමුත් ධර්මතාවය ජයගත්තද? මෙච්චර කාලයක් අනන්ත සංසාරී කිසිම සත්‍යයක් ජය ගන්න හම්බුනේ නැති එක. මොකද හේතුව? ඒක තමයි ධර්මතාවයක් තියෙන නියමයක්. ඒ නියාම ධර්මතාවයේ ජය ගන්න බෑ. අන් නියාම ධර්මතාවය මොකද්ද? අනිත්‍ය ධර්මතාවය. අනිත්‍ය එක නෙමෙයි. අනිත්‍ය ධර්මතාවය. අන්න අනිත්‍ය කියන වචෙන්ට අනිත්‍යයි කියලා ගත්තා. දෙක. අන්න තෝරා ගන්න ඕනේ. අනිත්‍ය තෝරාගත්ත දාට ධර්මයේ තෝරාගත්තා. ධර්මයේ දැක්කා. පිච්චේසේනේ. ඔය ටික පොඩ්ඩක් අපි හිතන්න පටන් ගත්තා නම් මට මං අකමැති දෙයක් සිද්ධ වෙනකොට ඒක නින ධර්මතාවය. මම කැමති වුණාට හරියන්නේ නැහැ. මේක මෙසේ තිබිය යුතුයි කියලා හරියාය. එහෙම එකක් තියෙනවා. නවත් ගන්න බෑනේ. ඒ වගේ දෙයක් අපි දකින්නවා. ඒ දැක්කට පස්සේ දැන් අපිට ආයෙ හැරයක් අපි දන්නවනම් මොනම හේතුවකින්වත්, කවර ආකාරයෙන්වත්, කුමන පුද්ගලයෙකුටවත් මේ කැමැති දේ නොපවතින ධර්ම ස්වභාවය විනාශ කරන්න බෑ කියලා අපි තේරුම් ගත්තා නම් ධර්මානුකූල යථාර්ථී. එයන් අපි කාටවත් නැමිනවද කාටවත් කියනවද? අනේ මේක මෙතේ හදලා දෙන්න කියන්නේ. ඒ කියන පුද්ගලයාගේ තියෙන එකක් කැමති නේ. කාට කියන්නේ? අන්නේ දරවි නිගමනයක් කරනවා. මේ ලෝකයේ තුල දෙවියෝ හිටියත්, බ්‍රාහ්මණයෝ හිටියත්, මිනිස්සුයෝ හිටියත්, සක්විති රජවරුයිලා හිටියත්, මොන જાතිය විද්‍යාඥයෝ හිටියත්, මොන පඬිතුයෝ හිටියත්, කවුරු හිටියත්, කාටවත් කැමැසිය පාතන්න කිසිම දෙයක් කිසි දෙයක් නැහැ පැවැත්ම තුල. එහෙනම් පැවැත්ම තුල කොහොමද බලපුවාම අනාතයි. පැවැත්ම අල්ලන්න දෙයක් නැහැ. නාතත්වයක් හොයාගෙන දඟලන්නේ මේ අනාතයේකනේ. ඔන්න මූල ධර්මයි. දැන් ඕක බොරු කරන්නේ කිසිම සමතේ ලෝකේ නැහැ. අනිච්ච. එතන සංඛාර අනිත්‍යයි. කැමැතිසේ නේ. අපි කැමැති යම් තත්වයකට. ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නොකැඩී නොබෙදී විනාශ නොවි අපි කැමැතිව පවතිනවා නම් කැමැති. නමුත් එහෙම කැමැතිව පවතින ලෝකයක්. ඒ ලෝකේ හැටි. ඔන්න ලෝක ධර්මතාවය. ඔන්න ඕක ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඔන්න ධර්මයේ දැක්ක කියන්නේ ඕක දැක්කහම.
අන්න ලෝභය තමයි
දුකට හේතුව. අන්න දුකට හේතුව වෙන්නේ ඒකයි වෙන්නේ. ඇලීම වෙන්නේ මොකද? අපි ඇලුම් කරන්න හේතුවක් තියෙනවා මේ විද්‍යාව දැකේ නැති නිසා. මේක වැහිලා තියෙන්නේ මේ විද්‍යාව. මේකයි විද්‍යාව. කැමැතිසේ නැහැ. නමුත් කැමැතිසේ නැහැ කියන එක පිළිගන්නේ නැහැ අපි. අපි කැමැතිසේ හදන්න කොහොම හරි බලනවා, උත්සාහ කරනවා. කැමැතිසේ ගොඩනගා ගන්න හදනවා. කැමැතිසේ ගොඩනගා හදන්නේ අපි අන්නේකට කියනවා විද්‍යාව. ඔන්නෝයි අවිද්‍යාව නිසා තමයි සංදුක්ඛ. ඔන්නෝයි දුකට හේතු වෙන්නේ. ওই දුකේ ඉන්නේ යන්නේ ඒකේ.
අපි කැමතියි එකවදේ තමයි චතුරාර්ය සත්‍ය
අවබෝධ. ඔන්න ඒතොර අපි දකි චතුරාර්ය සත්‍ය දකින්න උදෙන්නේ. දකින්න මග ඕකනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මේ ධර්මයේ තුල.
ලෝකේ තුල පවතිනා දේවල් වලට
ඔව්.
කැමැත් ඇති නිසා
දුක. ඒතොර කැමැත් ඇති වෙන්නේ අවිද්‍යාව. මේක තේරෙන්නේ නැති නිසා. ඔක තේරුම් ගන්න නම් මේක යථාර්ථය තෝරා ගන්න ඕනේ. අනිත්‍යතාවය තෝරා ගන්න ඕනේ. අකමැතිව එනවා, කැමැතිව නමුත් එනවා. කැමැතිව යනවා, කැමැතිව නමුත් යනවා. ඕක ධර්මතාවය. ওই ධර්මතාවයෙන් පිටපැනිච්ච ලෝකයක් කිසි දෙනක නැහැ. ඕක ජයගත පුද්ගලයේ ලෝකයේ තුල නැහැ. ඉන්න විදියකුත් නැහැ. මෙච්චර කල් හැදිලත් නැහැ. දැන් මෙන්න මේ ධර්මතාවය දැනගත්තාම පිටිකක් වෙනවා. ඕක දකින් නැති තාක්කල් කැමැතිසේ පවත්න්න පුළුවන් යමක් ගැන අපි දෘෂ්ටියක් ආයෙන මිත්‍යා දෘෂ්ටියක්. ඔන්නේ මිත්‍යා දෘෂ්ටිය අපිට වද දෙන්න පටන් ගන්නවා කොහොම හරි මේ කැමැතිසේ පවත්න්න උත්සාහ කරපන්. අන්නේ ඒ වෙලාවේදී අපි දඟලනවා කැමැතිසේ පවත්වන්න. ඒ කැමැතිසේ පැවැත්වීමට කරන උත්සාහය නිසා අපි වෙහෙස විඳිනවා මිස අපිට පුළුවන්කමක් නැහැ එකෙන් ගොඩ එන්න. අපි සංකීර්ණ මේ ගොඩවල් සංකීර්ණ එකතු. එකතුව හදාගන්න ඒවා සංකාර කරන්න අපි දුක් විඳිනවා. ඉන් මේ බැරි එක කරන්න දුක් විඳලා දුක් විඳලා හිටන් හදපුවාම හදන හදන එක කැමැතිසේ නැති එකක් කැමැතිසේ පවත් ගන්න හදනවා නම් අපි දුක සංකාර දුක් කියන්නේ එතනිනවා. හදනවා. එතන මොකද වෙන්නේ? හදන්නේ මොකද කරන්නේ? දුක් විඳිනවා වෙහෙතිනවා නොකැලින එකක් හදාගන්න. නෑ නොකැලින එකක් නෑ. නමුත් අපි මානසිකත්වයක් ගොඩනගාගෙන අවිද්‍යාවෙන් අපි කැමැති එකක් හදාගෙන ඉන්නේ. කැමැති එකක් හදාගෙන පෝෂණය කරගෙන ඉන්නේ.
අපේ වර්තමාන මොහොතේ බැලන
මතුමෝචාරි පුරුවන් කියලා දෘෂ්ටියක් ගන්නවා. අනේ දෘෂ්ටියේ නිගමනයේ තමයි මතු බලාපොරොත්තු. අනේ මතු බලාපොරොත්තු නිසා මතු ගමනක් හැදෙනවා. අනේ මතු ගමනට හේතුව. ඔතන මතු ගමන හදන්නේ. අනේ අවිද්‍යාවේ මතු ගමන හදන්නේ මේ විදිහට. මතු බලාපොරොත්තුවක් ඇති කරගන්න. අනේ සංකාර කරන්නේ ඒකටනේ. එතන විපරිණාම දුක්ඛයත් ඒකට එනවා. දුක දුකියත් ඕකට තියෙනවා. දුක තුනකින් සම්පූර්ණ වෙනවා. මොකද වෙහෙස ස්වභාවික වෙහෙස අපි අකමැති වෙහෙස එනවා. සංඛාර කරලා දුක් විඳිනවා වෙහෙස එනවා. බුදු නගන්න. විපරිණාමික දුක්ඛයක් තියෙනවා.
මේ ස්වභාවය එනකොට බාහිර ප්‍රේතරක්
වෙනවා. අන්න ඒකයි. ඒතර ඕතනින් වෙන්නේ මොකද? දුක්ඛ දුක්ඛේ සංඛාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ කියන දුක් තුනකින් යුක්ත වෙනවා. විපරිණාමයේ කියන එකත් අත සම්පූර්ණ අරගෙන නැහැ. මොකද යමක් විවිධාකාරයෙන් පරිණාම වීමිති අපිට දුකක් ඇති වෙනවා. මේ පරිණාම කරන්නේ අපි නෙමෙයි. ඒක ධර්මතාවය. ඒ ධර්මතාවයෙන් කරන්නා වූ පරිණාමයේදී යම් ධර්මතාවයක පරිණාම අවස්ථාවකට අපි කැමති නැහැ. අපි අනේ මේක මෙහෙම නොවුනනම් එහෙම බලාපොරොත්තු